ඒක තේරුම් ගන්නව නම් ලොකු දෙයක්. මොකද අපි අහලම තියන්නේ ඇහැයි රූපේ තියෙන හින්දා විඥානය පහළ වෙනවනේ. නේද? එහෙම තමයි ධර්මයේ එහෙම තියෙනවා. හැබැයි ඒක පටන් ගන්න කෙනාට ලෝකෙටයි තිකෙනාට තේරුම් කරන්න තමයි ඒක තියෙන්නේ. දැන් අපි ජීවත් වෙන්නේ එහෙමනේ ඇහැ තියෙනවා රූප තියෙනවා හින්දා පේන. නේද? බුදුරජාණන් වහන්සේ හැමතිස්සෙම පටන් ගන්නේ ලෝකයා ඉන්න මට්ටමේ. ඒකේ ඉඳලා ටිකෙන් ටික ලෝකෙන් එතර වෙන ධහමනේ පෙන්නන්නේ. ඒතර ලෝකය කියනකොට එතන අපිට ওই ಜಾති තුනම තියෙනවා. ඇහැකුත් තියෙනවා, රූපෙකුත් තියෙනවා, ඔබ දැනගන්න විඥානෙකුත් තියෙනවා. නේද? ඔව්. ඇහැකුත් තියෙනවා, රූපත් තියෙනවා, ඒක දැනගන්න විඥානෙකුත් තියෙනවා. එතකොට ඒ සාමාන්‍ය ලෝකයාට ඇත්ත. ඇත්ත කියන්නේ සාමාන්‍ය කෙනෙක් මේ පිළිගන්නේ එහෙම. නේ? ඒකයි. බුද්ධාගමේ වෙන්න ඕනේ. ඕනම ආගම නැති කෙනෙක් හරි ওই කතාව ඇත්තනේ. ඇහැක් තියෙනවා, එළිය රූප තියෙනවා, හිතෙන් දැනගන්නවා. විඥාණ කියන වචනේ දන්නේ නැත්නම් නේද? හිතෙන් ඕක දැනගන්නවා කියලා එනවා. විඥාණ කියන්නේ මොකද්ද ඇත්තටම? අපේ විඥාණ කිව්වනේ.
අවිද්‍යාව
තුළ සත්‍යය දායන මේ ස්වභාවය. ඔව්, ඒ ස්වභාවය විඥාණ කියන්නේ. ඒ විඥාණයෙන් කරන වැඩේනේ. වැරදි විදිහට විඥාණය කියන්නේ මොකද්ද? ඒ විලට පහළ ලක්ෂණනේ කියන්නේ. මං අහන්නේ පහළ වෙන්නේ මොකද්ද? විඥාණය කියලා අපි කියන්නේ මොකක් මොන වගේ දෙයක්ද? මේ අල්ලන්න පුළුවන් දෙයක්ද? ස්වභාවයක්. ඒ විඥාණය කියලා අඳුරගන්නේ කොහොමද? ඒක ධර්මතාවය. මොන ධර්මතාවයකටද විඥාන කියන්නේ? මොකද්ද ඒකේ ක්‍රියාව?
දැනගන්නවා,
අඳුරගන්නවා. නේද? දැනගන්න ගතිය.
දැනගන්න
ගතිය. අපි නමක් දාන්නේ මේ දැනුවත් වෙන ස්වභාවය නේද? ඒ ස්වභාවය මොකක්ද ඇහුවොත් දැනුවත් වෙන ස්වභාවය. එහෙම නේද? අපි ඒ වචන කියනකොට ඉස්සෙල්ලා මේ මොකද්ද කියලා අපි අදහස් කරන්නේ මොකද්ද? විඥාණ කියලා නැත්නම් වෙන කොහේ හරි තියෙන එකක්ද මේ? මොනවා හරි ගැන දැනගත්තා නම් ඒ දැනගන්න ගතිය. නේද? දැනුවත් වෙන ගතියට දෙන නමක් තමයි විඥාණ. විඥාණය. ඔව්. ඒක මොකද දැනගත්තා නම් ඒ දැනගත්තු ගතියට කියලා විඥාණය. දැන් මේ මොහොතේ අපි මොකක් හරි ඔය සද්දයක් ඇහෙනකොට දැනගන්නවා. දැනගත්තානේ සද්දේ නෙමෙයි. සද්දේ නම් එළියේ කියන්න පුළුවන්. ඒ සද්දේ තියෙන බව දැනගත්තානේ. එන්න එන්න. එතකොට මේ දැනගන්න ගතිය. ඔකටම තමයි අපි හිත කියලා අන්තිමට කියන්නේ නේ. මගේ හිත දැනගත්තා. ඈ මෙහෙම අපි වචනයක් කියුවහම අපි එකෙන් අදහස් කරන්නේ මොකද්ද කියලා කියන්නේ. එතකොට මේ ඔය ලොකු පුටේ වැඩි
ලොකු කමාටි
පහසෙකේ විඥානේ මේ අපි වචනයක් කිව්වහම පළවෙනි දේ තමයි ඒකෙන් මම අදහස් කරන්නේ මොකද්ද කියන තැනින් පටන් ගන්නවා.
මම ඇත්තටම සර් මේ යලි
මම අහන්නේ පොතෙන් ගත්ත දැනුම ගාගෙන් හරි ඉගෙන ගත්ත එක නෙමෙයි. ඔයා හිතන්නේ මොකද්ද? ඔයා විඥානේ කියලා හිතන්නේ මොකද්ද? කියන එක. ඒක හරියටම හරි මොකද පටිච්ච සමුප්පාදේ දැක්කොත් තමයි ධම දැක්ක වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලිව දේශනා කරලා තියෙනවා. එහෙන මොනවද දැක්කත් වැඩක් නැහැ නේද? ඒක පටන් ගන්න ඒ කියන්නේ දිගටම උතන තමයි ඉන්න ඕන. පටිච්ච සමුප්පාදේ තමයි අපි හොයනවා නම් හොයන්න ඕන. එහෙම නැතුව මොනවද දැනගත්තත් ධම දැක්ක නෙවෙයිනේ. එතකොට ඒ එතන හරියටම හරි. යෝ ධම්මං පස්සති සෝ පටිච්ච සමුප්පාදං පස්සති. ධර්මය දැක්කා කියන්නේ පටිච්ච සමුප්පාදේ දැක්කොත්. නේද? ඒ ඊළඟට ඒකම තමයි බුදුන් දැක්කා වෙන්නේ නේද? එතකොට ඒක හිතටම එතන තමයි ඉන්න ඕන පටිච්ච සමුප්පාදේ අපි හොයන්න ඕන. ඒක හරි. එතකොට ඒකේ අවිජ්ජාපච්චා සංඛාර කියනවා සංඛාරපච්චා විඥාන කියනවා නේද? ඒ ටික නේද කියන්න හැදී. අවිද්‍යාවෙන් සංඛාර කරනවා සංඛාර තියෙනකොට විඥානේ පහළ වෙනවා නේද? ඊළඟට විඥාන පත්‍යා නාම රූපං කියලා කියනවා. දැන් ඔය විඥානේ ගැන අහපු හින්දා මම මුලින්ම ඇහුවේ විඥානේ කියන්නේ මොකක් මොන වගේ දෙයක්ද? එතනින් පටන් ගන්නවනේ. විඥානේ කියලා අදහස් කරන්නේ මොකක්ද? එතකොට මොනවා හරි දැනුවත් වුණා නම් දැනුවත් උනේ ඒ දැනුවත් වෙන ස්වභාවයට දෙන නමක් තමයි විඥානේ කියන්නේ. තවද බුදුරජාණන් වහන්සේ විඥාන කීයක් ගැන කතා කරලා තියෙනවද?
විඥාන
6යි. 6යි. ආයතන 6යි. විඥාන 6යි.
මට ප්‍රශ්නයක් තමයි.
ඉතල විඥාන 6 කියලා ඉන්න මොනවද? චක්කු විඥානි, ඇහ නිසා චක්කු විඥානි නේද? කන නිසා සෝත විඥානි. නාසය නිසා ගහන ගන්ධ සුවඳ නිගන් ගහන විඥානය. දිව නිසා ජීවහා විඥානය. කය නිසා කාය විඥානය. හිත නැත්නම් මනස හින්දා මනෝ විඥානය. ඔය විඥාන හය විතරයි. ඔයිට වඩා විඥානයක් නැහැ. එතකොට එතනත් පේනවා මේ ආයතන හය නිසා දැනගන්න ගතිය. එක එකෙන් මොනවා හරි දැනගන්න. මේ දැනගන්න ගතිය එතකොට ආයතන අනුව දැනගන්න ගතියට නම් හයක්ද? එතකොට විඥානය කියන්නේ මොකක්ද ඇහුවොත් දැනගන්න ස්වභාවය. ඇහ නිසා දැනගත්තා නම් චක්කුයි. කන නිසා නම් සෝත නේද? දැන් හරි සරල දේවල් මේ ගැඹුරු කරගන්න එපා. දිගටම තියෙයිද සද්දෙ? නෑ වැඩ නවත්තන්න කියන්නේ නැහැ අපි වෙන තැනකට යන්නේ. මේ දිගටම තියෙනවා.
ඒකෙන් කාය විඥානයේදී දැනීම්
පොඩක් ගාලිය වැඩ නවත්තන්න එපා. ඒකත් හොඳ නෑ. සාවනේ තියෙනවනේ වැඩ නැත්තුත් ඒකත් හොඳ නෑ.
කාය විඥාන ගොඩක් පහළ වෙනවනේ දැනෙන්නේ.
ඒක කාය විඥාන දැන් ගොඩක් පහළ වෙනවා. දැන් චක්කු විඥාන ගොඩක් පහළ වෙනවද නැද්ද?
පහළ වෙනවා. ඒකකට ඒකෙන් හැම එකෙම ආයි මනෝ විඥාන ගොඩක් පහළ
වෙනවා.
හැම මොහොතක පස්සේ ස්පර්ශ ගොඩක් පහළ වීම නිසානේ එතන මේ මනෝ විඥාන වලින් එන්නේ කියලා මට ඒක එතකොට ඒක දැන්
වචන කියනකොටම ඉස්සෙල්ලා අපි වචනේ තේරුම දැනගන්න ස්පර්ශ ගොඩක් නේද ස්පර්ශ කියන්නේ මොනවද
ස්පර්ශ කියන්නේ
දැනීමක් දැනීම වෙන කතාව ස්පර්ශය වුණ නිසානේ දැනෙන්නේ ස්පර්ශ කියන්නේ මොකන්ද යාති තුනක එකතුව
චක්කු
විඥානේ හටගන්නේ මන ස්පර්ශෙන් එතන තියෙන මොකක්ද ඇහැයි රූපේ අය චක්කු විඥානේ නේද ස්පර්ශ කියපු ගමන් ජාති තුනයි අජ්ජත් ආයතන බහිද්ද ආයතන විඥාන අජ්ජත් හැනං බහිද්ද රූප ඇහැට අරමුණු වෙන්නේ රූපනේ එතකොට ඒක දැනගන්න විඥාන ඔකට චක්කු සම්පස්ස කියලා කියනවා ඇහැ ඇති වෙන ස්පර්ශ ඒ වගේ කණෙන් ඇති වෙන ස්පර්ශයට කණයි ශබ්දයි ඒ දැනගන්න විඥානි සෝත විඥානි ඒකට කියනවා සෝත ස්පර්ශයට කියනවා අපි සම්පස්සේ කියලා සෝත සම්පස්සේ ඊට පස්ස ජාති 6යි විඥාන ජාති 6 වගේ ස්පර්ශත් 6යි නේද තින්නම් සංගති පස්සෝ කියනවනේ නේද ඒක නේද අදහස් කළේ දැන් මම තේරුම ගිනකොට ඒක නෙවෙයි නම් කියන්න ඕන ඒක
අදහස් කළේ දැන් මට ඕන දැන් පස්සේ දැනගත්තොත් මේ අපි පස්සේට ගියොත් තමයි අපි මනෝ විඥානයට එතනි කල්පනා කළා දැනගන්නේ එතකොට
පස්සේ
එතනින් බාහිරයි
පඩයින් දැන් ප්‍රශ්නේ පැහැදිලි කරගෙන තමයි ඉස්සරහට යන්න ඕන ඒක මනෝ
විඥාණයෙන් අපි දැන
මනෝ විඥාණයෙන් දැනගන්නේ ස්පර්ශය වුණා
තමයි
මේ මොන ස්පර්ශය වුණොත්ද
මොන
ස්පර්ශය වුණත් ඇහෙන් රූපයක් හරි සද්දයක් හරි නේද මොකක් හරි ආයතනයක ස්පර්ශයක් වුණොත් ඊළඟට මනෝ විඥාණයෙන් දැනගන්න නේද අපි මෙහෙම ගමුකෝ දැන් ආයතන හයම ගන්න නැතුව ආයතන පහක් තියෙනවා නේ ඇහැ කන නාසය දිව ශරීරය මේ කයට අයිති ටික නේද ඒකයි මනසයිනේ තියෙන්නේ මෙතන මතක තියාගන්න මනසත් ආයතනයක් විදිහට ගන්න පුළුවන් ඒක දැනට පොඩ්ඩක් අමතක කරලා අර පහෙන් විතරක් ඔව් මොකක් හරි අරන් දුන්නොත් නේද ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයින් එහෙම අරන් දුන්නහම ඊට පස්සේ ඔක ආයේ මනසෙන් දැනගන්න කියන්නේ හිතනවා ඒක ගැන නේද? ඈ? ඒක හිතනවා කියන එක මනසේ වැඩන්නේ. නේද?
ඒ නිසානේ අපිට බාහිර අභ්‍යන්තරයක්
නැවෙන්නේ. ඒක හොයන්න ඕනේ. ඒ නිසාද බාහිර අභ්‍යන්තරයක් නැවෙන්නේ.
ඈ? මට වැටහුණේ ඒ තරම. මට දැන් මට වැටහුණු විදිහ තමයි මම හිතේ
මට හරියට නෑ වෙන්නේ. ඇත්තනවා අපි සාමාන්‍ය ජීවිතේ දකින දෙයක් හරි ඇහෙන දෙයක් හරි අරන් හිතන්න ඕන හොයලා බලන්න ඕන නේද? දැන් මොකක් හරි දැක්කහම වෙන්නේ මොකද්ද? නැත්නම් සද්දයක් ඇහුනහම වෙන්නේ මොකද්ද කියලා හොයලා බලන්න ඕන නේද? දැන් සද්දේ ඇහුනත් මොකද වෙන්නේ? දැන් අතන මර තට්ටු කරනවා ඇහුනා නේද? ඔව් එතකොට අපි දැනගත්තා එළියෙන් මොකද්ද කාර් එකක් හදනවා හරි මොකක් හරි වාහනයකට තට්ටු කරනවා නේද එහෙම දැනගත්තා නේද දැනගත්තා දැනගන්නවට මොකද්ද කිව්වේ දැනගන්න ස්වභාවය විඥානය නේද අපේ හිත මොනවද දැනුවත් වුණා නේද එතකොට හිත ඒ දැනුවත් වෙන ස්වභාවයට අපි කිව්වා විඥානය කියලා එහෙනම් විඥානයක් හටගෙන තියෙනවා නේද එතකොට අපි අර කාර් එක හදනවා කියලා දැනගත්තා කියමුකෝ එඩි නේද ඒ දැනගත්තු ගතිය විඥානයක් දැන් විඥාන 6යිනේ තියෙන්නේ වාගේ කොයි විඥානෙන්ද ඒක දැනගත්තේ කාර් එකක් හදනවා කියලා
එනි සෝත විඥාන
සෝත විඥාන. මම ඇහ කාර් එකක් හදනවා කියලා දැනගත්තේ මොන විඥානද? මනසෙන් නේද? හිතනේ දැනගෙන තියෙන කාර් එකක් කවුද හදනවා ඔය එළියේ ඔහොම සද්ද කරනවා නේද? ඒ ටික මනසෙන් නේ දැනගෙන තියෙන්නේ. දැන් මනසට දැනගන්න උදව් උනේ කවුද? සෝත විඥානේ. දැන් සද්දය හුන්නේ නැත්තම් අපි ඔක දැනගන්නේ නැහැ නේද? එහෙනම් කණෙන් ශබ්දයක් ඇහිලා තියෙනවා. ඒක අපි දන්නවා සෝත විඥානේ. සද්දයක් තියෙනවා කියලා දැනගත්තේ සෝත විඥානේ. කාර් එකක් හදනවා කියලා දැනගත්තේ මනෝවිඥානේ. කනට කාර් එකක් කරන් දෙන්න බෑනේ. කනට සද්දයක් කරන් දෙනවා පුළුවන් වුණාට නේද? ඒ කාර් එකක් හදන කතාව අරන් දීලා තියෙන්නේ මනසෙන් නේද? හිතෙන් හිතන්න ගිහින් නේද? තව විදිහට කිව්ව සද්දය ඇහුණා සද්දය ගැන අපි කල්පනා කරන්න ගිහින් නේ මොකද දැනගෙන තියෙන්නේ? දැන් සද්දය ඇහුනේ නැත්නම් කල්පනා කරන්න දෙයක්වත් නැහැ නේද? සද්දය ඇහෙන්නත් ඕන. හැබැයි සද්ද කියන්නේ කාර් එක නෙවෙයි. පැහැදිලිද? ඔබ වෙන් කරගන්න ඕනේ. එතකොට සද්ද ඇහුනේ සෝතායතනෙන්. ඒක අර සෝත ස්පර්ශය කියන ටික. ඒ කියන්නේ කණයි ශබ්දෙයි මොන විඥානේද? සෝත විඥාන. නේද? එතකොට ඒ කණේ ස්පර්ශය කියන එක තින්නම් සංගති පස්සෝ. උන්න ස්පර්ශය. ඊළඟට කාර් එකක් කියලා දැනගත්තේ මොන ආයතනෙන්ද? මන ආයතනයි, මනසෙන්. මන ආයතනයේ තියෙන ස්පර්ශය මොකද්ද? මනෝ සම්පස්සය. මනෝ සම්පස්ස ගන්නකොට මනෝ සම්පස්සය කියන්නේ ජාති තුන මොනවාද? මනසයි මන ධම්ම නේද? මනසට අරමුණේ නේවට කියන ධම්ම කියන නේද? ඇහැට රූප වගේ මනසට ධම්ම. මන ධම්ම දැනගන්නේ මොන විඥානෙන්ද? මනෝ විඥාන නේද? හිතෙන් මොනවා හරි දැනගත්තා නම් ওই જાති කරන මන ධම්ම මනෝ විඥාන. ඒකට කියනවා මනෝ සම්පස්සේ කියලා. එතන ස්පර්ශයට මනෝ සම්පස්සේ නේද? ඉස්සෙල්ලා සෝත සම්පස්සේ වගේ මනෝ සම්පස්සේ. තුනක් තියෙන්නම ඕන. නැත්නම් විඥානේ පහළ වෙන්නේ නැහැ. ඒක තමයි මුලින්ම තේරුම් ගන්න ඕනේ. දැන් ඇහැයි රූපෙයි තිබුණ නැත්නම් චක්කු විඥානය ගැන කතා කරන්න බෑ. හරි. ඒකයි කියන්නේ චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥානං. ඇහැයි රූපෙයි නිසා චක්කු විඥානේ පහළ වෙනවා. ඒ වගේ මනයි ධම්මයි නිසා මනෝ විඥානේ පහළ වෙනවා. අන්තිමට
ඊට පස්සේ එකයි
තියෙන්නේ මනෝ විඥානේ. අන්තිමට එකයි කියන්නේ. අන්තිමට දැනගත්තේ මනෝ විඥානේ. හැබැයි මනෝ විඥාණයට දැනගන්න බෑ සෝත විඥාණය පහළ නොවුණා නම් නේද?
ඒ තමයි
ඔය සිද්ධිය වෙන් කරගන්න ඕක වැඩි දාන්න යන්නේ. දැන් අපි දැනගත්තේ ඔර කාර් එකක් හදනවා. එලි කවුද කාර් එකට තට්ටු කරනවා නේද? ඒ දැනගත්තු සිද්ධිය අරන් ඔතන ආයතන ටික හොයාගන්න. මොන ආයතන වලින්ද ඔක දැනගන්නේ? එතකොට අපිට පේනවා ඒ කාර් එකේ කතාව දැනගෙන තියෙන්නේ මනසෙන්. ඒ කියන්නේ මන ධම්ම මනෝ විඤ්ඤාණ. මනෝ සංපස්සේ. ඒක ඉබේ ආවේ නැහනේ. ඒක ආවේ සද්දයක් ඇහුන හින්දා. නේද? එතකොට ආරම්භයේ උනේ සද්දයක් ඇහුන හින්දා. දැන් ওই ටෙලිෆෝන් එක කියලා දැනගන්නේ සද්දේ ඉස්සෙල්ලා ඇහෙන්නේ. සද්දට අනුව කල්පනා කරනකොට තමයි මොකද්ද ওই සද්දේ කියලා ඔන්න කල්පනා කරනකොට තමයි අනික ටෙලිෆෝන් එක. ඔක අර එකට වෙන හින්දා අපිට වෙන් කරගන්න බෑ. දැන් නුවණින් වෙන් කරන්න ඕන.
ඔය තරම් වේගවත් නිසා
වේගවත් කරන්න බෑ. ඔව්. වේගවත් වුණාට අපිට නුවණින් පුළුවන් වෙන් කරලා ප්‍රඥාවෙන් දකින්න පුළුවන් මොකද්ද උනේ. ආයතන දෙක වෙන් කරන්න පුළුවන්. ඒතර කණෙන් ඉස්සෙල්ලා එහුනේ ශබ්දයක්. ශබ්ද ගැන හිතුවේ නැත්නම් ඕක ෆෝන් එකක් කියලා දැනගන්නේ නැහැ. නේද? ශබ්ද ගැන හිතුවේ නැත්නම් අරෙහි කාර් එකක් හදනවා කියලා දැනගන්නේ නැහැ. නේද? එතන මූලික ආයතනේ සෝත ආයතනේ. ශබ්ද ඇහුනේ නැත්නම් අපි ඒවා ගැන හිතන්නේ නැහැ. නේද? ශබ්ද ඇසීම නිසා තමයි කල්පනා කරලා තියෙන්නේ. නේද? ශබ්ද ඇහුනේ මොන ආයතනෙන්ද? සෝත ආයතනේ. නේද? අපේ කන ඇහුනේ නැති වුණා නම් කවුරු හරි කන ඇහෙන්නේ නැති කෙනෙක් හිටියා නම් එයාට ඕවා හිතෙන්නේ නැහැ. නේද? එහෙන කණක් තියෙනවා. සද්දේ ඇහෙන්නම ඕන. අනං සෝත ආයතනේ වැඩ කරන්නම ඕන මන ආයතනෙට ඒ ගැන හිතන්න. නේද? මොකද ඇහුන සද්ද ගැනනේ කල්පනා කරන්නේ. කක් එක්ක ගහන. නේද? කොහොමද දැනගත්තේ? ඉස්සෙල්ලා සද්ද ඇහෙන්න ඕන. සද්ද ඇහුන් නැත්තම් අපිට අරහි කක් එක්ක මැවෙන්නේ නැහැ. නේද? ඒ සිද්ධිය අනුව ඉතින් අපි දැනගත්තු දේ අනුව අපි දක්ෂ වෙන්න ඕන මොන ආයතන වලින්ද ඕක අපි දැනුවත්
වෙන්නේ.
කාක් එක්ක ඉන්නවා කියන සිද්ධිය අරන් මේ සිද්ධියක් කියන්නේ ලෝකෙට අයිති දෙයක්. කාක්ක ලෝකෙට අයිති. කාර්ක ලෝකෙට අයිති නේද? අපි ලෝකේ මොනවා හරි දැනගත්තොත් ඕක දැනගත්තේ කොහොමද කියලා බලන්න කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. මොන ආයතන වලින්ද ඕක දැනගත්තේ? ආයතන නැතුව දැනගන්න බෑ කියලා නුවණක් එන්න ඕන. මොකද ඒ හින්දා තමයි මම ඉස්සෙල්ලා දැනුවත් වෙන එකට තමයි අපි විඥානය කියලා නම දුන්නේ. නේද? දැනුවත් වෙන්න පුළුවන් විදි කීයද තියෙන්නේ? 6. ඔතනින් එහාට දැනුවත් වෙන්න විදිහක් නැහැ. නේද? ඒක ආයතන 6න් එන ඒ නිසා හදන හිත 6 විඥාන 6. නේද? එතකොට අපි මොනවා හරි දැනගත්තොත් අපිට පුළුවන් වෙන්න ඕන ඔය හයෙන් කොයිවද ඔතන සම්බන්ධ වුනේ කියන එක තේරුම් ගන්න. අරහි කාක් එක්ක ගහනවා කියනකොට අපි දන්නවා සද්දේ ඇහුණා හිතෙන් හිතු. සෝතායතනේ නෑ අනිත් ආයතනාවෙ නෑ නේද ඔතන? එහැ ආවෙ නෑ, නාසය ආවෙ නෑ, දිව ආවෙ නෑ නේද?
ඇතුළටම ආයතන හැදෙන්නේ. ඒ මොකටද ආයතන පොඩ නැගෙන්නේ?
එක හොයලා බලන්න.
හැමතිස්සෙම එක
කිව්වද වෙන්නේ නැත්නම් දෙකක් කවලම් වෙන්න පුළුවන්ද? එක ආයතනයකින් හැමතිස්සෙම يعني සෙන්ස් දෙකක් එක විඥානයක් විතරයි. විඥාන දෙකක් එක මොහොතේ ඉන්න බෑ. හරි. එක ක්ෂණයක් ගත්තොත් එක විඥානයක්. ඒක නැති වෙලාමයි තව විඥානයක් පහළ
වෙන්නේ.
ඒක ධර්මතාවය.
එකයිනේ හැම
මොහොතම.
එක
පස්සේ කයි ඔය විඥානය එක නම් ඒකට අදාළ පස්සේ
එතරම් වේග නිසා අපි ගොඩක් මෙහෙම එනවා කියලා
වේගයක් තියෙනවා. හැබැයි වේගේ නිසා නෙමෙයි ඕකම
අවිද්‍යාව.
වේගය කියන එක ධර්මතාවය. වේගය අපිට නවත්තන්නත් බෑ, නවත්තන්න ඕනත් නැහැ. වේගේ ප්‍රශ්නයක් කරගන්න එපා. අපිට ඕන මේ වෙන්නේ මොකද්ද කියලා ඉස්සෙල්ලා තේරුම් ගන්නවා. මේ බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ ඇත්ත දකින්න. පවතින ඇත්ත මොකද්ද? හරි. මේ ලෝකේ ඇත්තක් තියෙනවා නම් ඒ ඇත්ත මොකද්ද කියලා හොයන්න. හැබැයි අපි දැනට දන්න ඇත්ත ඇත්ත නෙවෙයි. අපි සාමාන්‍ය ලෝකයා දන්නේ මුලා වුණ ඇත්තක් ඇත්ත කියලා හිතනවා. ඒතර ලෝකයාට ආර්ය දර්ශනයේදී බොරුවක් වෙනවා. ආර්යයන් වහන්සේට ඒක බොරු. එහෙනම් පවතින ඇත්ත ඊට වඩා වෙනස්. හරි. එහෙම බුද්ධ දේශනාව තියෙනවා. ඒ රහතන් වහන්සේට ඕක මෝස ධම්මං කියලා කියන්නේ මෝසාව. ඔව්. අපි ඇත්තයි කියන එක. ලෝකෙට අයිති දේ ඇත්ත කියන එක රහතන් වහන්සේට බොරුවක් ඒක. රහතන් වහන්සේ ඇත්ත කියන එක අපිට බොරුවක්. ඒ මේ මට්ටමේදී පෘථග්ජන මට්ටමේදී අපි ඇත්ත කියලා හිතන එක අර ලෝකෝත්තර දර්ශනයේදී ඒක බොරුවක් වෙනවා. හරි. හැබැයි එහෙම කිව්වට ඒක පිළිගන්න එපා. එහෙම වෙන්නේ කොහොමද කියලා හොයන්නයි කියන්නේ. අපි පවතින ඇත්ත නොදන්න හින්දා තමයි බුදු කෙනෙක් පහළ වෙලා ඔක අවබෝධ කරගෙන කියා දෙන්නේ නේද? එහෙම කියා දුන්නේ නැත්නම් අපිට ඔබ හිතා ගන්නවත් බෑ. මොකද අපි ඇත්ත කියලා හිතන් ඉන්නේ බොරුවක්. ඒක අපිට තේරෙන්නේ නැහැ. නං බොරුව ඇත්ත කරගෙන ඉන්නකොට අපි බොරුවක ඉන්නා කියලා තේරෙන්නේ නැහැ. ඒක අර උදාහරණෙ මං ගන්නෙ අර වතුරට එබෙන බල්ලා. බල්ලා වතුරට බුරනවනේ. ඉතින් ඒක ඌට ඇත්ත. ඇත්තක් කියන්නේ වතුරේ බල්ලෙක් ඉන්නවා කියන එක බල්ලාගේ මානසිකත්වයට ඇත්තක් නේද? අපි දන්නවා ඒක බොරුවක් කියලා. හැබැයි බල්ලට නිකමටවත් හිතෙනවද මේ බොරුවක් කියලා? නෑ, උට හිතෙන්නම ඇත්තට බල්ලෙක් ඉන්නවා. ඒ නිසානේ බොරන්නේ. නේද? එතකොට දැන් පේනවද ඌගේ ඇත්ත? ඇත්ත ස්වභාවය ගත්තොත් බොරුවක් කියලා. පවතින ඇත්ත ගත්තොත්. එයා හිතන ඇත්ත ඇත්ත නෙමෙයි. අන්න ඔය වගේ තමයි ලෝකයා හිතන ඇත්ත ආර්ය දර්ශනයේදී බොරුවක් වෙනවා. පවතින ඇත්ත බලනකොට බොරුවක් වෙනවා. ඒතරේ මේ පවතින ඇත්ත දකින මාර්ගයක් තමයි බුදු කෙනෙක් පෙන්වලා දෙන්නේ. මෙන්න මේ විදිහට ඕගොල්ලෝ මේ ප්‍රඥාව වැඩුවොත් පවතින ඇත්ත පේයි. ඒතර ප්‍රඥාවට තමයි ඇත්ත පේන්නේ. අපි විශ්වාස කරන එක නෙවෙයි. අපි විශ්වාස කරපු එකේ අපි හොයා ගන්න ඕන ඕකේ ඇත්තටම සිද්ධ වුනේ මොකද්ද? දැන් ඒක ඔය ලෝකෙට ඇවිත් ඕන දෙයක් දැනගත්තාම බලන්න හොයාගෙන යන්න. දැන් ලයිට් ඔෆ් කළා නම් හොඳයි නේ කරාදී. අපි මේ පවතින ඇත්ත හොයා ගන්නවා. දැන් පවතින ඇත්ත හොයාගන්න අපි ලෝකෙට ඇවිත් දැනගත්තු ඕන දෙයකින් පටන් ගන්න පුළුවන්. අර කාර් එක හදන එකෙන් හරි අපි දැනගත්තු ඒ ඕන සිද්ධියක් ගන්න. කාක් එක්ක කෑ ගැහුවා. නේද? ඒ ඕන සිද්ධියක් අරගෙන මොකද දැන් ලෝකෙට ඇවිත් දැනන්නේ දැනගත්තේ? ඒක උනේ කොහොමද කියලා ආයතන පැත්තෙන් බලන්න කියලා බුදුහාඳුරෝ පෙන්වන්නේ ඇත්ත දකින්න ඕන මොන ආයතන වලින්ද ඔක දැනගත්තේ. එතකොට අපිට ඇත්ත හොයාගන්න ලේසි. එතකොට මොනවම හරි දැනගත්තා නම් ඔතන මොන ආයතනද සම්බන්ධ වුනේ? එතකොට කාක් එක්ක ඉන්නවා කියලා දැනගත්ත ගමන් අපි හොයන්න ඕන මොන ආයතනද ඔතන සම්බන්ධ වුනේ? මොනවාද ආයතන? ශබ්දය වුණා සෝත ආයතන. ශබ්දය ගැන කල්පනා කළා මන. ඇත්තද? එක තේරුම් ගත්තොත් හරි ලේසි වැඩ. ආයතන දෙක අඳුරගන්න ඉස්සෙල්ලා. එතකොට සෝත ආයතනේ මන ආයතනේ හින්දා තමයි ඒ සිද්ධිය දැනගත්තේ. ලීකාක් එක්ක කෑ ගහනවා. නේද? ආයතන දෙක දැනගත්තට පස්සේ ඔන්න හොයන්න කියනවා. ඊළඟට කියනවා ඒ ආයතන පිරිසිඳ දකින්න. පිරිසිඳ දකින්න කියන්නේ ඒ ආයතනේ කෘත්‍යයට කරන්න පුළුවන් මොකක්ද කියලාත් හොයලා බලනවා. කියන්නේ සෝත ආයතනයට කරන්න පුළුවන් මොකද්ද ඇත්තටම? ඊළඟට මන ආයතනයට ඇත්තටම කරන්න පුළුවන් මොකද්ද? ඒ දෙක හොයද්දි තමයි අපිට අර දැන් ඒ දෙකෙන්ම දැනුවත් වීම දෙකක් න්යායි. නේද? කණෙන් දැනුවත් උනේ සද්දයක් ගැන. නේද? කපුටෙක් ගැන නෙවෙයි. ඒක කපුටෙක් හැදුවේ කන නෙවෙයි නේද? සෝත විඥානේ නෙවෙයි. ඇහෙන සද්දෙට කපුටෙක්ව හදලා දුන්නේ මොන ආයතනයද? මන ආයතන. හරි. අන දැන් ආයතන කෘත්‍ය අපි හොයා ගන්නවා. මෙයාට පුළුවන් මෙච්චර. ඊට වඩා දෙයක් බෑ. දැන් කනට පුළුවන් සද්ද අරන් දෙන්න විතරයි. ඊට වඩා දෙයක් බෑනේ යාට. රූප අරන් දෙන්න බෑ. ගඳ සුගඳ අරන් දෙන්න බෑ නේද? රස අරන් දෙන්න බෑ. කනට පුළුවන් එකම එක වැඩයි සද්දේ. නේද? හිතටත් පුළුවන් ඔය ඕන ආයතනයකට එක වැඩයි පුළුවන්. එකයි ඔය හයක් තියෙන්නේ. නැත්නම් එකක් තිබුණා නම් ඇතිනේ ඔක්කොම කරන්නේ නේද? දැන් හයක් වෙන වෙනම තියෙන්නේ එක්කෙනෙකුට එක වැඩයි පුළුවන්. අනිත් එක්කෙනා කරන ඒවා යාට කරන්න බැහැ. දැන් කනට පුළුවන් සද්ද අරන් දෙන්න විතරයි. අනිත් ආයතන කරන එක වැඩක්වත් කනට කරන්න බැහැ. හරි? අනිත් ආයතනත් එහෙමයි. දැන් ඇහැට පුළුවන් රූප දකින්න විතරයි. සද්ද අහන්න බෑනේ ඇහැට. එහෙනම් ගන්ධ සුගඳ ගන්න බෑ. ඔන්න ඔය විදිහට මේ ආයතන ටික අපි වෙනම දකින්න ඕනේ. මේ ආයතන වල මෙච්චර කරන්න පුළුවන්. වෙන වැඩක් කරන්න බෑ. එතකොට දැන් ඔන්න අපි ආයතන දෙක අඳුරගත්තා. කනයි මනසයි. සෝත ආයතනේ මන ආයතනේ. සෝත ආයතනෙට පුළුවන් මොකද්ද? සද්ද සංඥාවක් කරන් දෙන්න විතරයි. හරි. සද්ද සංඥාවක් කරන් දෙන්න විතරයි කනට පුළුවන්. අනිත් ආරම් දෙන සංඥා ආරම් දෙන්න බෑ. රූප සංඥා, ගහන සංඥා, රස සංඥා ආරම් දෙන්න කනට බෑ. නේද? හැබැයි අපි දැනගත්තේ දැන් කපුටෙක් කියනකොට කළු පාට කපුටෙක් නේද? රූපය. ඒ රූපය ආරම් දෙන්න බෑනේ මේ මේ කනට කෝල් එකක් එනවා මේකට. කනට රූප ආරම් දෙන්න බෑ. එහෙනම් රූප හදලා දීලා තියෙන්නේ අපිට නුවණක් එනවා මනසෙන්. කන ආරම් දුන්නේ සද්ද සංඥා විතරනේ. සද්ද සංඥායි රූප නැහැ නේ. වර්ණ පාට නැහැ නේද? එතකොට බලන්න එහෙනම් කාක්ක හැදුවේ මනසෙන් නම් මනසේ කෘත්‍ය හොයා ගන්න ඕන. මනසට කරන්න පුළුවන් මොකද්ද? මනසට කරන්න පුළුවන් අන්න දැන් මනෝ විඥානය කියන එක හදලා දෙන්න නේද? මනසෙන් දැනගන්න. මනෝ විඥානය හැදුනේ එතකොට ಜಾති තුනක් තියෙන්න ඕන. මොනවාද? මන, ධම්ම, මනෝ විඥාන නේද? දැන් අපිට හොයා ගන්න වෙනවා මන කියන්නේ මොකද්ද, ධම්ම කියන්නේ මොකද්ද, මනෝ විඥානේ කියන්නේ මොකද්ද. මනෝ විඥානේ කියන එක නම් දැන් කිව්වනේ නේද? මොනවද දැනගත්තා? දැනගත්තේ මොනවද? ධම්ම ගැන. මනසට අරමුණු වෙන්නේ ධම්මනේ. ධම්ම තියෙන්නේ කොහෙද? ධම්ම තියෙන්නේ එළියේ. දැන් අපට හොයන්න ඕන.
ඒක තුන එළියේ කියලා තමයි හිතාගන්නේ.
අපි එළියේ කියලා හිතපු එක වෙනම කතාවක්. මං අහන්නේ දැන් ධම්ම කියන්නේ මොනවද? ධම්ම කියන එක බුදුහාමුදුරුවෝ පෙන්නන අර පළවෙනි ගාථාව ධම්මපදේ. මනෝපුප්පංගම ධම්ම. අන්න ධම්ම ගැනනේ කියන්නේ. මනෝපුබ්බං ගමා ධම්මා කියන්නේ මොකද්ද? මනස තමයි ඉස්සෙල්ලා තියෙන්නේ නේද? ධම්ම වලට කලින් තියෙන්නේ මනස. මනෝපුබ්බං ගමා ධම්මා. ඒතර මනෝසෙට්ට මනස තමයි ශ්‍රේෂ්ඨ. යන්න ඉස්සෙල්ලා හිටි. ඕගොල්ලෝ මෙහෙතාවයි පස්සෙනේ නේද? මේගොල්ලන්ගේ ගෙදර. ඉස්සෙල්ලා ආයේ තමයි අයිතිකාරයෝ. ඒ කියන්නේ මනස. ධම්ම වලට කලින් මනස ඉන්නේ නේද? මනස තමයි ඒතර ශ්‍රේෂ්ඨ වෙන්නේ. හරි? ඒ සිද්ධීදී එතකොට ඊළඟට මොකද්ද කියන්නේ? මනෝපුබ්බංග මාදම්ම මනෝසෙට්ට
මනෝමය.
ඔන්න දැන් ධම්ම ගැන විස්තර කරනවා. ධම්ම කියන්නේ මනෝමය දෙයක් කියලා. ඇයි මනෝමය කියන්නේ? මනසෙන් හදපු. දැන් ලෝහමය කියන්නේ ලෝහෙන් හදපුනේ. මනෝමය කියන්නේ මනසෙන් හදපු දෙයක්. එතකොට ධම්ම කියන්නේ මනසෙම නිර්මාණය. හිතෙන්ම හදපු දෙයක්. තරන්නවක තේරුම් ගන්න. ධම්ම කියන්නේ මනෝමයය. මනසෙම නිර්මාණයක්. තර මනසෙන්ම හදපු දෙයක් තමයි මනසට අරමුණු වෙන්නේ. මනෝවිඥාණයෙන් දැනගන්න. මන, ධම්ම, මනෝවිඥාණ. එතකොට මනසෙන් හදපු ඒවා ඔන්න දැන් ඔන්න නුවණින් හොයන්න ඕන. මනසෙන් හදපු දෙයක් මනස දැනගත්තා නම් එන්න. මනසෙන් හදපු දෙයක් මනස දැනගත්තා නම් ඒක එළියේ තියෙන්න පුළුවන්. මනසෙන් හදපු දෙයක් මනස දැනගත්තා නම් ඒක හිත ඇතුලේ වැඩන්නේ. හරි හරි හොඳයි. මනසෙන් හදපු දෙයක් මනස දැනගත්තා නම් එන්න මේ ඉස්සරහ පුතුවලට
එලි ඉතිලා කිව්වා.